ගරු එරංග වීරරත්න නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා.
සුති ගරු මූලාධනාසරුර අමාත්‍යතුමනි, අද මුළු ලෝකෙම ගත්තාම ඩිජිටල්කරණය අතින් සීග්‍රෙන් ඉදිරිට යමින් තියෙනවා. අපි ගත්තාම රාජ්‍ය ඩිජිටල්කරණය, ඒ වගේම බැංකු පද්ධතිවල දිවීම් කිරීම සහ පුද්ගලික සෞඛ්‍ය දත්ත ඩිජිටල් හැඳුම්පත, ඊ පාස්පෝර්ට් සහ සංනිවේදන තොරතුරු වගේ ක්ෂේත්‍ර සියල්ලක්ම වාගේ දැන් ඩිජිටල්කරණයෙන් ඉතාමත් ඉදිරියට එමින් තියෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය. මොකද අප පුද්ගලයන්ගේ සියලෝම තොරතුරු, ඔවුන්ගේ තියෙන දැන හැඳුම්කන් නෑදෑකම් සියලුම වගේ දේවල් තොරතුරු මේ සමාජ මාධ්‍යයේ තියෙනවා. අනිත් එක තමයි ඒ වගේ තාක්ෂණවලින් ඇවිල්ලා මේ කරන ඇජන්ටික් AI ඩිවලොප්මන්ට්. ඒ කියන්නේ තමන්ට පුළුවන් තමන් වගේ තමන්ගේ හැසිරීම, තමන්ගේ දැනුම, ඒ වගේ දේවල් යොදලිවල්ලා තමාගේ කාර්යන් මේ පවසු කරගන්න තමන්ටම අවශ්‍ය ඒජන්ට් කෙනෙක් හදාගන්න පුළුවන් මේ AI වගේ තාක්ෂණ පාවිච්චි කළා. මේ අනුව බලනකොට අද ඩිජිටල්කරණය අපේ පුද්ගලික ජීවිතයට ඉතාමත් ලං වෙලා තියෙනවා. ඒ අනුව අපේ පුද්ගලික ජීවිතයේ තියෙන සෑහෙන පුද්ගලික දත්ත අපේ මේ ඩිජිටල් පද්ධති හරහා තියෙනවා. ඉතින් මේ වගේ ඩිජිටල්කරණයක් වෙනකොට ඒ දත්තවල ආරක්ෂාව කියන එක අතිශයම බැරෑරුම් කාර්යයක් සහ අතිශයම අවශ්‍යම කාර්යයක්. මොකද ඒ දත්ත පද්ධතිය හරියට ආරක්ෂිත නැත්තම් සහ ඒ දත්ත පද්ධතියෙන් ලබා ගන්න දත්ත ඒ ගත්ත කාරණයට අමතරව වෙනත් අපි අවසර නොදීපු කාරණා සඳහා පාවිච්චි වෙනවා නම් ඒකෙන් අපේ තියෙන පෞද්ගලිකත්වයට හානි වෙන්න පුළුවන්. ඒ සඳහා දත්ත ආරක්ෂාව සඳහා සයිබර් අවකාශයේ දත්ත ආරක්ෂාවට සයිබර් සෙකියුරිටි බිල් කියලා සයිබර් ආරක්ෂණ පනතක් ගේන්න අපි කටයුතු කරමින් තියෙනවා. අපි දන්නවා සයිබර් ආරක්ෂණාව කියන එක පුද්ගලික දත්තවලට පමණක් නෙමෙයි, ජාතික ආරක්ෂාවටත් දැන් අතිශයම වැදගත්. ඒ අනුව අපි ජාතික ආරක්ෂාවත් රැකෙන විදිහට අපේ ආරක්ෂක අමාත්‍යංශයත් එක්කත්, ඒ වගේම පුද්ගලික සහ සිවිල් සයිබර් ආරක්ෂක කටයුතු කරන්න සිවිල් අංශයේ සයිබර් ආරක්ෂණ පනතකුත් ගේන්න අපි කටයුතු කරමින් තියෙනවා. ඒ පනත් හරහා අපිට පුළුවන් වෙයි අපේ රටේ තියෙන මේ සයිබර් අවකාශයේ තියෙන දත්ත පද්ධතිවල තියෙන ආරක්ෂාව මීට වඩා බැරෑරුම් ලෙස තර කරන්න, ඒ වගේම ඒවා ඉතාමත් ආරක්ෂක පද්ධති බවට පත් කරන්නත්, ඒ ආරක්ෂාවට තර්ජන වෙන යම්කිසි දෙයක් වෙනවා නම් ඒකට කලිනම්ම ඒවා සොයා ගන්නත්, ඒ වගේම ඒවට විසඳුම් ගේන්නත් අපිට හැකියාව ලැබෙනවා. අනිත් එක තමයි අපේ දත්ත ලබා ගැනීම සහ ඒවා පරිහරණය කරන්න තියෙන වැඩපිළිවෙල. ඒ කියන්නේ අපි ඕනම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් කරන දත්ත එකතු කිරීමක් කරනවා නම් ඒකතු කිරීම කරන්න ඕන ඒ පුද්ගලයාගේ අවසර ඇතුව. ඒ වගේම ඒ පුද්ගලයා අවසර දීපු කාණයට පමණයි ඒ දත්ත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හරියට මේ ක්‍රියාවලිය වෙනවද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම දත්ත ආරක්ෂණ පනතක් අවශ්‍යයි, නීතියක් අවශ්‍යයි. ඒකට තමයි මේ අද කතා කරන මේ නීතිය අපි ගෙනෙන්නේ. එතකොට ඒකෙදි ඩේට ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක හරහා අපි මේ පනත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය සංශෝධන කීපයක් තමයි අද අපි මේ කතාබහට ලක් කරන්නේ. ඒ හරහා අපිට පුළුවන් වෙයි ඒ පනත ක්‍රියාත්මක කරලා බලාත්මක කරලා මේ රටේ වෙන දත්ත හරහා වෙන ඒ සියලුම අවදානම් කාර්යන් වල තත්ත්වය මගහැරලිවෙලා ඒව ආරක්ෂා කරගන්න අපිට හැකියාව ලැබේ. එතකොට අපි දන්නවා අපේ රජයේ ගත්තහම දත්ත ලබා ගන්න වැඩපිළිවෙල ගොඩාරයක් තියෙනවා. උදාහරණයක් ඉදිරි ගත්තාමත් අපි අපේ ජාතික හැඳුනුම් පත ගන්න පුළුවන්, ඒක ඊ පාස්පෝර්ට් එකකට ගන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි රුපියන් සහතිකය ඇතුළු ඒ වගේ ගන්න විශාල පද්ධති ප්‍රමාණයක දත්ත එක එක තැන්වල විසිරීලා තියෙනවා. මේ දත්ත පද්ධති එකිනෙකට සම්බන්ධ නැහැ. ඒ නිසා අපි දන්නවා අපේ එකම පුද්ගලයාගේ දත්ත ආයතන ගණනාවක් විසින් ඒ සියලුම දත්ත නැවත නැවත ගැනීමක් තියෙනවා. ඉතින් මේ අපි දත්ත ආරක්ෂාව කරා යන ගමනේදී මේ වගේ දත්ත තැනින් තැන විසිරලා තියෙන විදිය ඉතාමත් සුබ කටයුත්තක් නෙවෙයි. මොකද අපිට මේවා ආරක්ෂා කරන්න නම් මේවා හරියට ආරක්ෂිතව තියෙන්න ඕන, ඒවා හරියට ආරක්ෂිත දත්ත පද්ධති ගබඩාවල තියෙන්න ඕන, ඒ වගේම ඒවයි තියෙන ආරක්ෂාව ගැන හරි සහතිකයක් තියෙන්න ඕන. ඉතින් මේක අපේ පද්ධති විශාල ප්‍රමාණයක් එක්ක අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙන වැඩක් නෙමෙයි. ඒක හන්දා අපි මේවා ඔක්කොම එකට සම්බන්ධ වෙච්ච, ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගන්නවා නම් අපේ පුද්ගලිකුගේ ජෛමිතික දත්ත, ඒ දත්ත පද්ධති ගණනාවකින් ගන්නේ නැතුව අපි බලන්න ඕන ඒක ජෛමිතික දත්ත ගන්න ජාතික හැඳුනුම්පත වගේ, ඩිජිටල් හැඳුනුම්පත වගේ තැනකින් අරගෙන අනිත් තියෙන සිස්ටම්ස් ඒ ජාතික හැඳුනුම්පත හරහා ඒ කරන ගණදිනුව කරා කරන වැඩකට යන්න අවශ්‍යයි. මොකද අපි දන්නවා අපේ පාස්පෝර්ට් එක ගන්න ගියහම අපි ජයමිතික දත්ත දෙනවා, ඒ වගේම අපි account එකක් බැංකු account එකක් ඕපන් කරන්න ගියත් අපිට ඒක දෙන්න වෙනවා. ඊට පස්සේ අපි EPF ETF ඒ වගේ දේවල් වලට ඉදමක් විකුණන්න ගියාමත් අපි ඇඟිලි සලකුණු වගේ දේවල් දෙනවා. ඉතින් මේ හැමතැනම තියෙන එක අපේ මේ කරන ඩිජිටල් කරන වැඩ පිළිවෙලට බාධාවක්. ඒක හන්දා තමයි අපි මේ නැෂනල් ඩේටා එක්ස්චේන්ජ් එකක් වගේ පද්ධතියක් හරහාගෙන ඇල්ලිවෙලා මේ ජාතික සැලැස්මක් අනුව ඩිජිටල්කරණය කරන්න මේ රජය මැදිහත් වෙලා තියෙන්නේ. මේ ඩේටා ප්‍රොටෙක්ෂන් දත්ත ආරක්ෂණයට අපි වැදගත්කමක් දෙන හන්දා. ඒ වගේම තමයි මේ දත්ත පරිහරණය කරනකොට අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ඒ දත්ත පාවිච්චි පරිහරණය කරන්නේ ඒ අදාළ කාලයට විතරයි කියන එක, සහ ඒ වගේම ඒ දත්ත ලබා ගැනීමේදී අවශ්‍ය අවම දත්ත ප්‍රමාණය ලබා ගන්නවා කියන එක. මොකද අපි දන්නවා දැන් සමහර සේවාවන් තියෙන පුළුවන්, ඒ සේවාව ලබා ගන්න ගියාම අත්‍යවශ්‍ය දත්තවලට අමතරව විශාල දත්ත ප්‍රමාණයක් රැස් කරන සේවාවන්. නමුත් ඒක දත්ත ආරක්ෂණ පනත අනුව නම් ඒක කරන එක වැරදි. මොකද ඒ යම්කිසි ආයතනයක් දත්ත ලබා ගන්නවා නම් ඒ ලබා ගන්න ඕන ඒ අවශ්‍ය සේවාව ලබා දෙන්න අවශ්‍ය අවම දත්ත ප්‍රමාණය විතරයි. ඉතින් ඒ වගේ කාරණා මේ මීට ඉස්සෙල්ලා හරියට බලාත්මක කරන්න, ඒවා හරියට ක්‍රියාත්මක කරන්න පනතක් තිබ්බේ නැහැ, නීතියක් තිබ්බේ නැහැ. ඒ නීතිය තමයි මේ අපි ගෙනල්ලා තියෙන්නේ මේ දත්ත ආරක්ෂණ පනත එක්ක. ඉතින් අපේ රටේ පුද්ගලෙක් මීට පෙර මේ දත්ත ඔවුන් දෙන දත්ත පාවිච්චි කරලා යම්කිසි ආයතනයක් මොකක් හරි වැරදි ක්‍රියාවක් කරෝතින් ඒකට ගන්න පුළුවන් හැකියාව, ඒකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් හරි පැහැදිලි ක්‍රියාමාර්ගයක් තිබුණේ නැහැ. ඔවුන්ට පොලිසියට ගිහිල්ලා උත්සාහ කරන්න පුළුවන් ඔවුන්ගේ තියෙන අගතිය කියලා ඒකට සහනයක් ලබා ගන්න, එහෙම නැත්නම් ICT එකට හරි TRC වගේ ආයතන දෙවල කියන්න පුළුවන්. නමුත් ඒකට හරියටම අවශ්‍ය නීති රාමුවක් තිබුණේ නැහැ, සහ ඒකට ක්‍රියාත්මක වෙන කිසිම අධිකාරියක් තිබුණේ නැහැ. ඒක හන්දා තමයි මේ දත්ත ආරක්ෂණ පනතත් එක්ක මේ දත්ත ආරක්ෂක අධිකාරිය එන්නේ. මොකද ඒ අධිකාරිය ප්‍රධාන කාර්ය වෙන්නේ පුද්ගලිකයන්ගේ දත්ත වල ආරක්ෂාව තහවුරු කරන එක. එතකොට ඒ වගේ කරනකොට මොකක් හරි අගතියක් වෙලා තියෙනවා නම් කිසියම් පුද්ගලයෙකුට දැන් තියෙනවා අධිකාරයක් ඔහුට හෝ ඇට ගිහිල්ලා ඒ ගැන කම්ප්ලේන්ට් කරන්න. එහෙම කරලා ඒ එතනදී ඇත්තටම අගතියක් වෙලා තියෙනවා කියලා හරියට ඒක තහවුරු වුණොතින් ඒ අධිකාරියට පුළුවන් ඒ වෙලා තියෙන වැරද්ද නිවැරදි කරන්න, හරි එහෙම නැත්නම් ඔවුන්ට දඩුවම් දීලා යම්කිසි කම්පන්සේෂන් එකක් ඒ අගතියටපත් පාර්ශ්වයට ලබා දෙන්න පුළුවන්. නමුත් ඒ අගතියටපත් පාර්ශ්වය ඒකටත් මේ ගැන සැහැමිටපත් වෙන්නේ නැත්නම් ඔහුට හොයාට පුළුවන් මේ පනත හරහා උසාවියට ගිහිල්ලා නඩු පවරලි වෙලා ඊට අවශ්‍ය වන්දියක් ලබා ගන්න, හරි ඒ කරන කටයුත්ත කරන්නත් මේ පනතේ අවකාශය තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ රටේ දත්ත එකතු කරන ගොඩක් ආයතන මීට ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා සමහර වෙලාවට ඩේටා බ්‍රීච් වෙලා තියෙනවා, දත්ත කාන්දු වෙලා තියෙනවා. ඒ කාන්දු වෙච්ච වෙන අවස්ථාවල අපි ගොඩක් වෙලාවට එම කාන්දුවක් වෙලා තියෙනවා කියලා දැනගන්නෙත් ඇත්තටම මේ සෝෂල් මීඩියා හරි එහෙම නැත්නම් කටින් කට යන පුවත් වලින් විතරයි. ඒකට හරිම නීති මාර්ගයක් තිබුණ නෑ මේ ආයතනවලට අනිවාර්යෙන් මේක යම්කිසි ආයතනයකට දන්වන්න ඕන කියන එක. ඒක ඉතාමත් බැරෑරුම් මේ ආරක්ෂණ මේ ප්‍රශ්නයක්. මොකද මේ දත්ත කියන එක මොකක් හරි කාන්දුවක් වෙලා තියෙනවා කියනවා නම් ඒක රජයේ ආයතනයක් අනිවාර්යෙන් දැනගන්න ඕන. මොකද ඒකෙන් වෙන්න පුළුවන් ඩැමේජ් එක අඩු කරන්න හරි එහෙම නැත්නම් ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න හරි තව ආයතනයක් ඩිරෙක්ට් කරන්න පුළුවන් මේ රජයේ ආයතනයකට තමයි. ඉතින් එහෙමනම් මේ මේ පනතෙන් අපි විශේෂයෙන් කියලා තියෙනවා පැය 72ක් ඇතුළත ඒ වගේ බ්‍රීච්චක් වුණොත් අනිවාර්යයෙන්ම මේ දත්ත ආරක්ෂණ අධිකාරියට දන්වන්න ඕන. ඒ දත්ත ආරක්ෂණ අධිකාරිය ඒක දන්වුවා වහාම ඒ ගැන සොයා බලා ඒකට ගත යුතු ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වෙලා තියෙන මේ දත්ත කප්පාදු කාන්දුව ඉතාමත් බරපතල නම් අනිවාර්යයෙන්ම ඒකෙන් අගතියටපත් පාර්ශ්වවලටත් දැන්වීම අවශ්‍යයි. ඒක සංගවන්නේ නැතුව මේක ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා මේ රටේ ඒ වගේ ප්‍රැක්ටිස් එකක් තිබුණේ නැහැ. නමුත් හුඟක් රටවල අනිවාර්යයෙන්ම මේ දත්ත ඒ වගේ බ්‍රීච්චක් තියෙනවා නම් ඒක දැන්වීම කරන්න අවශ්‍යයි. අනිත් එක තමයි අපි දන්නවා අපේ ව්‍යවස්ථාවෙම නිදහස අපේට නිදහස ලබා දීලා තියෙනවා අපේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ වගේම භාෂා පාවිච්චි කරන්න නිදහස් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් වෙන ඒ තියෙන පුද්ගලික නිදහසද මේකෙන් ආරක්ෂා වෙන විදිහට යම්කිසි විදිහකින් මේ ඩේටා ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එක හරහා වෙන නීති ක්‍රියාත්මක කිරීමක් හරහා යම්කිසි පුද්ගලයෙකුගේ ඒ තියෙන නිදහසට අභියෝගයක් වුණොත් ඒ ගැන ඒකට විරුද්ධව අභියෝග කිරීමේ නිදහසත් මේ අපේ ගේන සංශෝධනවල ඇතුළත්. ඒ අනුව පුළුවන් ඕනම කෙනෙකුට තමන්ගේ තියෙන නිදහසට ඒක බාධාවක් කියලා තියෙනවා කියනවා නම් ඒක ගැන අභියෝග කළා තමන්ට ඒක කරන කාර්යය කරගෙන යන්නත් මේකේ අවකාශය තියෙනවා. ඉතින් මේ රාජ්‍ය ධිජකරණය කියන එක ඇත්තටම හරියට කරන්න නම්
ජනතාවගේ ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි.
හොඳයි කොහොමද? ජනතාවගේ විශ්වාසය ඉතාමත් වැදගත්. මොකද ඩිජිටල් ID එක, e-driving license එක, e-motoring, e-lands, digital payments, ඒ වගේම e-invoicing වගේ ගොඩක් රාජ්‍ය කරන වැඩ කටයුතු ඩිජිටල් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනතාව ඒ ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න ඕන. ජනතාව ගැනට ඒ ගැන පූර්ණ පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන ඒ කටයුතු කරනකොට. ඒ වගේම තමයි ඒ කරන කටයුතු වලදී ජනතාවගේ දත්ත රජයේ විසින් හරි ක්‍රමානුකූලව ගබඩා කරනවා කියන එක, ඒ වගේම ඒක ඒ කාර්යයට සඳහා පමණක් පාවිච්චි කරනවා කියන එක සහ ඒ සියලු දෙයක්ම අපි සහතික කරන්න ඕන ජනතාවට. ඉතින් මේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත ඇත්තටම ඒ කියන ආරක්ෂණ කටයුතු වලටත් ඒ ජනතාවගේ විශ්වාසය ඇති කරන්නත් ඉවහල් වෙනවා. අනික මේ පනත හරියටම අපි ක්‍රියාත්මක කරනවා නම් කොයිම වෙලාවකවත් අපේ කියන නිර්මාණශීලීත්වය හෝ නවෝත්පාදනය කියන දේවල් වලට අපේ මේක බාධාවක් නොවිය යුතුයි. අපි දන්නවා දැන් ඒ වගේ තාක්ෂණ ගත්තාම ඒ තාක්ෂණ වලින් අපිට රට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ වගේ තාක්ෂණයක් පාවිච්චි යොදාගෙන තියෙනවා ඉතාමත් අඩුවෙන්. ඒ AI තාක්ෂණය පාවිච්චි කරනවා නම් පුද්ගලික දේටා ප්‍රොසෙස් කරන්න අපිට හැකියාව තියෙන ඕන ඒ කියන ප්ලැට්ෆෝම්ස් වල. එතකොට ඒ අවකාශය තියාගන්න අපිට AI වගේ තාක්ෂණ පාවිච්චි කරන්න සහ ඒ AI තාක්ෂණය හරහා අපේ පුද්ගලික දත්ත ප්‍රොසෙස් කරනවා නම් ඒවා අනන්‍යතාවයේ පුද්ගල අනන්‍යතාවය සරිලන ඒ කියන පැරාමීටර් සයින් කරලි වෙලා ප්‍රොසෙස් කරන්න හැකියාවත් මේ අපේ මේ පනත් සංශෝධනයේ අපි ලබා දීලා තියෙනවා. මොකද ඒ නවත්පාදනය සහ ඩිජිටල්කරණය කිරීමේදී AI තාක්ෂණය අත්‍යවශ්‍ය වෙනවා අපේ මේ රාජ්‍ය කටයුතු කඩම් කරන්න සහ පුද්ගලයන්ට හරි ඩිජිටල්කරණය හරහා රාජ්‍ය සේවාව ඉතාමත් හොඳින් ගෙනියන්න. අපි දන්නවා මේ පනත ජුනි මාසේ ඒකේ පරතහරා අපි බලාපොරොත්තු වෙනවා මේ
ඔබතුමාගේ කාලය අවසන්යි
අධිකාරියේ නියුක්ත අවශ්‍ය තපරයක් දෙන්න. අධිකාරියට අවශ්‍ය ඒ කාර්ය මණ්ඩලය ස්ථාපිත කරලි වෙලා මේ පනතේ ඒ කියන පූර්ණ කාර්ය සඳහා අපි මේ අධිකාරිය සූදානම් කරනවා. ඒ හරහා අපි මාස 6ක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මේ කියන දැනුවත් කිරීම කරලා රාජ්‍ය සහ පෞද්ගලික අංශය කියන දෙයත් දෙකොට්ටාශන මේ දැනුවත් කිරීම කරලා මේ පනත ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න. ඉන් අනතුරුව අපි ඒ විෂය භාර ඇමතිතුමාට පුළුවන් ගැසත්වයක් මාර්ගයෙන් මේක බලාත්ම කරන්න. බොහොම ස්තුතියි.
පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
හයි.
ඒ අනුව පෞද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවා සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යතුමා,
මෙම පනත් කෙටුම්පතේ කාර්ක සභා අවස්ථාව සහ තෙවනවර කියවීම ඉදිරි දිනයකදී සිදු කරන ලද බව දන්වා සිටිමි.
සභාව කල් තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
මෙම සභාව 2025 ජුනි මාස 4 වෙනි බදාදා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුයයි මා යෝජනා කරනවා.